SBS రేడియో SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝකයේ තතුවිත්ති විමසීම ආරම්භ කරමු සුපෘතු පරිදි ලෝ වටා විශේෂාංගයෙන්. සුපෘතු විදියට අලුත්ම ප්‍රවෘත්ති අරගෙන AFP ප්‍රවෘත්ති සේවෙන් සූදානම් වෙලා සිටින මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.
ඇමරිකාවේ උද්ගත වෙලා තියෙන තත්වයෙන්ම කතාව ආරම්භ කරමු. පාර්සල් බෝම්බ කිහිපයක් හිටපු ජනාධිපති බැරක් ඔබාමා සහ ඔහුගේ හිටපු රාජ්‍ය ලේකම්වරිය, ඒ වගේම ජනාධිපති අපේක්ෂිකාවක් බවට පත් වෙලා හිටිය හිලරි ක්ලින්ටන් මේ දෙදෙනාට ලැබිලා තිබුණා. ඊට පස්සේ CNN මාධ්‍ය ආයතනයට ලැබිලා තිබුණා තවත් කැපී පෙනෙන ඩෙමොක්‍රටික් පක්ෂයට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුට මේ වගේ පාර්සල් බෝම්බ ලැබිලා තිබුණා. මේ හේතුව නිසා ඇමරිකාවේ මහත් කලබගෑනියක් මේ සම්බන්ධයෙන් මේ වෙනකොට ඇති වෙලා තියෙන්නේ. අමල්, මේ සිදුවීම අපි මුල සිට ටිකක් පැහැදිලි කරගනිමු. කොහොමද මේ පාර්සල් බෝම්බ මේ ඩෙමොක්‍රටික් පක්ෂ සමාජිකයන්ට ලැබිලා තිබුණේ? එතකොට මොන වගේ කරුණු අරබයාද මේක සිද්ධ වෙලා තියෙන්නේ කියලාද දැනට වාර්තා වෙන්නේ මේ වගේ තොරතුරු?
දිලක්ෂ, මේ ප්‍රශ්නේ මුලින්ම පටන් ගන්නේ ඇමරිකාවේ ඉන්න ජෝර්ජ් සෝරොස් කියලා හුඟක් අය දන්න ඉතාමත්ම ධනවත් පුද්ගලෙක් ජෝර්ජ් සෝරොස් කියලා. ඔහුගේ ගෙදර ලියුම් පෙට්ටියට මෙවැනි බෝම්බයක් දාලා තිබුණා දැන් දින දෙකකට තුනකට කලින්. ඊට පස්සේ තමයි මේ විදිහට අනෙකුත් දේශපාලඥයන්ට මේ විදිහට මේ බෝම්බ පාර්සල් බෝම්බ ලැබෙන්න පටන් ගත්තේ. ඒ බෝම්බ වල ඉලක්කය වෙලා තිබුණේ විශේෂයෙන්ම මීට කලින් ඔබාමා ජනාධිපතිවරයාගේ පාලන කාලේ ඒ රජයේ ඉහළ තැන්වල හිටපු පුද්ගලයන්ටත්, විශේෂයෙන්ම CIA එහෙම නැත්නම් ඇමරිකාවේ රහස් ඔත්තු සේවයේ හිටපු ප්‍රධානියා වන ජෝන් බ්‍රෙනන්ගේ ගෙදරටත් පොඩි ස්ටෝන් පයිප් එකක් වගේ එකක සවි කරපු බෝම්බ මේ විදිහට එවලා තිබුණා. මේ බෝම්බ හතක් දැනට ඒවා නිෂ්ක්‍රිය කරලා තියෙනවා. අතර මේවට කියනවා මේ ලයිව් බෝම්බ්ස් හැටියට එවලා තිබුණා. නමුත් ඒකක්වත් පුපුරවා ගියේ නැහැ. පුපුරන්නට කලින් මේ බලධාරීන්ට හැකියාව ලැබුණා මේවා නතර කරගන්නට.
දැන් එතකොට අමල්, මෙතනදී කැපී පෙනෙන ලක්ෂණයක් තමයි මේ හිටපු ජනාධිපතිවරයා බැරක් ඔබාමා සහ ඔහුගේ රාජ්‍ය ලේකම්වරිය හිලරි ක්ලින්ටන්, ඒ වගේම හිටපු ජනාධිපති අපේක්ෂිකාව වත්මන් ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක. එතකොට ඒ පැත්තෙන් ගත්තොත් ඒ ඩෙමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල සමාජිකයෝ, ඊට පස්සේ CNN මාධ්‍ය ආයතනය, මේ හැම එකක්ම අපිට එකට ගලපලා ගත්තොතින් එහෙම ඇයි මේ වගේ අයට මේ වගේ පාර්සල් බෝම්බ ලැබිලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ ඉලක්ක කරගැනීමේ හේතුව මොකක් වෙන්න පුළුවන්ද?
ඔව් දිලුක්ෂ, දැනට පේන විදිහට නම් මේ බෝම්බවල ඉලක්කය වෙලා තියෙන්නේ ඉදිරියේදී පැවැත්වෙන්නට නියමිත, විශේෂයෙන්ම නොවැම්බර් 6 වෙනිදාට පැවැත්වෙන නියමිත ඒ ඇමරිකාවේ අපි කියන මිඩ්ටර්ම් ඉලෙක්ෂන් මේ අන්තර්කාලයේ පවත්වන ඒ මැතිවරණයට බලපෑමක් කරන්නටයි කියලා. මේ ඩෙමොක්‍රටික් පක්ෂයට දැන් ඇත්තටම ඒ ඡන්ද කටයුතු වලට ලොකු රුකුලක් වෙලා තියෙන බරක් ඔබාමා, හිලරි ක්ලින්ටන් වගේ අයට තමයි මේ බෝම්බ ඉලක්ක කරලා තියෙන්නේ. ඔවුන් යම්කිසි විදිහකින් අධෛර්යමත් කිරීමට හෝ එහෙම නැත්නම් ඔවුන්ට තර්ජනය කිරීමට, ඔවුන්ට බලපෑමක් කිරීමට මේ බෝම්බ එව්වයි කියලා විශ්වාස කරනවා. මේකෙන් බලාපොරොත්තු වෙනවා දිලුක්ෂ, එක්තරා විදිහකට මේ නොවැම්බර් 6 වෙනිදා මැතිවරණයට බලපෑමක් කරන්න. විශේෂයෙන්ම අපි බැලුවොත් මේ ඉලක්ක කරගෙන තියෙන මාධ්‍ය ජාලය CNN ඒක බොහෝ වෙලාවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධවත්, ඒ වගේම ඩෙමොක්‍රටික් පක්ෂයට පක්ෂපාතීවත් වාර්තා කරන මාධ්‍ය ජාලයක්. ඉතින් ඒ නිසා වෙන්නට පුළුවන් මේ CNN මාධ්‍ය ජාලය ඉලක්ක කරගෙන තියෙන්නේ මේ ඡන්දේ තියන සති දෙකකට කලින්.
ඔව්, දැන් එතකොට මේ ඔබ සඳහන් කළ දැන් මේ මිඩ්ටර්ම් ඡන්දය, කියන්නේ මධ්‍යවාර්ෂික ඡන්දය ඇමරිකාවේ, මේක මේ කොයි වගේ බලපෑමක් කරන ඡන්දයක්ද ඇත්තටම මේ පවතින මේ රජයට?
දිලුක්ෂ, මේ මෙවර මැතිවරණය ඉතාමත්ම තීරණාත්මකයි. මොකද මේ වෙනකොට රිපබ්ලිකන් පක්ෂයට ඉතාමත්ම සුළු බහුතරයක් තමයි මන්ත්‍රණ සභාවේ තියෙන්නේ. ඇත්තටම 51-49 වගේ ප්‍රමාණයකට තමයි රිපබ්ලිකන් පක්ෂයට සෙනෙට් සභාවේ බලය රැඳිලා තියෙන්නේ.
ඒ කියන්නේ ට්‍රම්ප්ගේ පක්ෂය නේද?
ට්‍රම්ප් දැන් යම්කිසි විදියකින් මේ මැතිවරණ වලදී ඩෙමොක්‍රටික් පක්ෂය තමන්ගේ තියෙන ආසන සංඛ්‍යාව එකකින් වැඩි කරගත්තොත් ඇමරිකාවේ සම්පූර්ණම බලතුලනතාවය ලොකු වෙනසකට ලක් වෙනවා. රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරයෙක් හිටියට නමුත් මන්ත්‍රණ සභාව ඩෙමොක්‍රටික් පක්ෂයට බලය මාරු වුණොත් ජනාධිපතිවරයාට තමන්ගේ කටයුතු කිරීමේ විශාල බාධාවක් ඇති වෙනවා. ඉතින් ඇත්තටම ඇමරිකාවේ දේශපාලන ශාස්ත්‍රය උඩු යටිකුරු කරන ඡන්දයක් බවට පත් වෙලා තියෙනවා මේ නොවැම්බර් 6 වෙනිදාට නියමිත ඒ මිඩ්ටර්ම් ඉලෙක්ෂන් එක. ඒ නිසාවෙන්ම තමයි මේ අවස්ථාවේදී ඩෙමොක්‍රටික් පක්ෂයේ හිටපු ප්‍රබලයන් මේ ඡන්ද ව්‍යාපාරයට ඍජුවම එකතු වෙලා තමන්ගේ පක්ෂයේ අය වෙනුවෙන් ඒ ඡන්ද ප්‍රවර්ධන කටයුතු වලට එකතු වෙලා තියෙන්නේ. ඒ නිසාවෙන්ම වන්නට පුළුවන් මේ විදිහට අපි අලුත් ප්‍රචණ්ඩත්වයක් ඇමරිකාවේ මේ මැතිවරණය තුලින් දකින්නේ.
දැනට මේ සිදුවීමට සම්බන්ධ සැකකටයුතු පුද්ගලයන් පිළිබඳව හොයාගැනීමක් කරලා තියෙනවද?
දිලක්ෂි මේ වෙනකොට ඇමරිකාව පුරහම FBI ආයතනයත් ඒ වගේම අනෙකුත් බුද්ධිආංශවලුත් ඒ කටයුතු සිද්ධ වෙමින් තියෙනවායි කියලා තියෙනවා. දැනට දැනගන්න තියෙන විදිහට උන් විශ්වාස කරන්නේ මේක ඇමරිකාව තුළම දේශීය වශයෙන් ඇතිවෙච්ච තර්ජනයක් හැටියට මේක තවමත් පිට රටක් මේකට සම්බන්ධයි කියන කාරණාව ඉස්මතු වෙලා නැහැ. නමුත් මේ පිළිබඳ පරීක්ෂණ දැන් රට පුරහම පුළුල්ව විමර්ශනය වෙමින් තියෙනවා. නමුත් දැනට දැනගන්න තියෙන විදිහට මේ අටවා තිබුණු බෝම්බ මේවා එතරම් සූක්ෂම ඒව නෙමෙයි, බොහොම ප්‍රාථමික විදිහේ බෝම්බ. නමුත් මේවායෙන් හානියක් කරන්නට පුළුවන්, මේවායේ පුපුරණ ද්‍රව්‍ය තිබුණා. නමුත් තා ප්‍රාථමික ලෙස අටවපු බෝම්බ හැටියට තමයි මේ වෙනකොට ඔවුන් මේ ගැන සඳහන් කරලා තියෙන්නේ.
දැන් ඇමරිකාවේ බෝම්බ කතාව එළියට ආපු හින්දා පසුගිය සති දෙක පුරාම මුළු මහත් ලෝකයේම විශේෂිත අවධානයකට ලක් වෙලා තිබුණු මාධ්‍යවේදියා ජමාල් කෂෝජි පිළිබඳව තියෙන අවධානය ටිකක් ඉතර එහෙට මෙහෙට වුණා කියලා කියන්න පුළුවන්. හැබැයි තාමත් එහි උණුසුම ලෝකයෙන් තුරන් වෙලා ගිහිල්ලා නැහැ, තාමත් කතාබහ වෙනවා. මේ සිදුවීම් පිළිබඳව දැන් ඔබ මේ වෙනකොට දන්නවා. අපි සති දෙකක් තිස්සේ මේ පිළිබඳව කතා බහ කළා. ජමාල් කෂෝජි සෞදි අරාබියේ ඒ රජකුමරුට අයත් ඒ රජය සමග කටයුතු කරමින් සිටිය පුද්ගලයෙක්. නමුත් රජය විවේචනය කිරීමෙන් හින්දා ඔහුව යම් ජීවිත තර්ජනයකට ලක් වුණා. ඇමරිකාවට පැන ගියා ඊට පස්සේ. ඊට පස්සේ ඇමරිකාවේ සිට වොෂින්ටන් පෝස්ට් පුවත්පතට සෞදි රජය විවේචනය කිරීමෙන් ලිපි ලිව්වා. ඊට පස්සේ ඔහුට සහකාරියෙක් හමු වුණා ඇමරිකාව තුළදී. ඇය තුර්කි ජාතික කාන්තාවක්. ඇයව විවාහ කරගැනීමේ අරමුණින් තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ගියා ඒ අවශ්‍ය ලිපි ලේඛන කටයුතු සඳහා. ඇතුළට ගිය ජමාල් කෂෝජි එළියට ආවේ නැහැ. ඊට පස්සේ අපි ගිය සතියේදී අවසාන වශයෙන් කතා බහ කළා. ජමාල් කෂෝජි විනාඩි 7ක් ඇතුළත ඝාතනයට ලක් වෙලා තියෙනවා. පණ පිටින්ම ඔහුගේ යම් යම් සිරුරු කොටස් ඉවත් කර ගැනීම සිදු වෙලා තියෙනවා කියලා ඒ වෙනකොට ආරංචි වෙලා තියෙනවා කියලා. දැන් ඊට පස්සේ තවදුරටත් මේ සම්බන්ධව සමස්ත ලෝකයේම කතා බහ වෙමින් තියෙන්නේ. අපි නතර කරපු තැනින් අලුත් තොරතුරු දැනගන්න කැමැත්තෙන් ඉන්නේ. මොනවාද අමල් මේ සතිය වෙනකොට මේ සිදුවීම සම්බන්ධව අපිට වාර්තා වෙන තොරතුරු?
මුලින්ම දිල්ලුක්ෂි, මේ සෞදි අරාබියේ රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරා ජමාල් කෂෝජි ඔවුන්ගේ කොන්සල් කාර්යාලයේදී අනතුරකට පත් වුණයි කියලා. නමුත් පසුව දැන් සෞදි රජය ඒ කියමන සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් දැන් ඔවුන් පිළිගන්නවා ජමාල් කෂෝජි කොන්සල් කාර්යාලය ඇතුළතදී ඝාතනයට ලක් වුණයි කියලා. මෙහිදී සෞදි බලධාරීන් කියන්නේ ඔවුන්ගේ බුද්ධිආංශවල කණ්ඩායමක් විසින් ඔහුව ඝාතනයට ලක් වුණා. අතර ඔහුගෙන් ජමාල් කෂෝජිගෙන් ප්‍රශ්න කිරීමක් සිද්ධ වුණා. ඒ ප්‍රශ්න කිරීමේදී යම් කිසි දෙයක් වැරදිලා ජමාල් කෂෝජි ඝාතනයට ලක් වුණ තත්වයට කටයුතු සිද්ධ වුණයි කියලා. නමුත් මේකට සෞදි අරාබියාවේ ඒ රජපෞලේ කිසිම කෙනෙක් සම්බන්ධ නැහැයි කියන කාරණාවත් ඔහු දැඩිව ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒක පිළිගන්නට අනෙකුත් රටවල් සූදානම් නැති බවක් තමයි අපිට පෙනියන්නේ. විශේෂයෙන් මේ වෙනකොට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි කරන්න ඕන කටයුතු පිළිබඳව ඔහු ඒ ගැන අවධානය යොමු කරගෙන ඉන්නවයි කියලා. ඊට අමතරව දිලුක්ෂි, මේ වෙනකොට අපි දකිනවා ජාත්‍යන්තර වශයෙන් අනෙකුත් රටවල් වලින් සෑහෙන ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. විශේෂයෙන් මේ වෙනකොට ජර්මනිය සෞදි අරාබියට විකුණන ඒ අවි ආයුධ විකිණීම සම්පූර්ණයෙන්ම අත්හිටවලා තියෙනවා. ඒ වගේම පියවරක් කැනඩාව අරගෙන තියෙනවා. බ්‍රිතාන්‍ය මේ ගැන අවධානය යොමු කරමින් ඉන්නවයි කියනවා. ඒ එක්කම ප්‍රංශයත් මේ කාරණාව සම්බන්ධයෙන් සෞදි අරාබියාවට අවි ආයුධ විකිණීමේ තහනම් කරන්න කටයුතු ගන්නවයි කියලා. ඉතින් මේ විදිහට අනෙකුත් යුරෝපයේ රටවලින් සෞදි අරාබියට විරුද්ධව කරුණු කාරණා මතුවෙන අවස්ථාවේදී ඇමරිකාවත් ඉතාමත්ම සුළු පියවරක් අරන් තියෙනවා සෞදියාවට විරුද්ධව. ඒ තමයි සෞදි අරාබියාවේ හඳුනාගත්ත පුද්ගලයන් 22 දෙනෙකුට ඇමරිකාවට එන්න ලබා දෙන ඒ වීසා අවසරය අවලංගු කරලා තියෙනවා. ඒ ඇරෙන්නට වෙන දැඩි පියවරක් ගන්න බවක් පේන නෑ. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් මීට කලිනුත් කිව්වා ඔවුන් මේ වෙනකොට සෞදි අරාබියාවත් සමග ඩොලර් බිලියන 500කට අධික වෙළඳ ගිවිසුම් වලට අත්සන් කරලා තියෙනවා. විශේෂයෙන්ම අවි ආයුධ විකිණීම සම්බන්ධිනුත් ඩොලර් බිලියන 100කට වඩා වැඩි ගිවිසුමකට එළඹ දෙනවා කියලා. ඒවා කිසි දෙයකින් හානියක් නොවන ආකාරයට කටයුතු කිරීමටත් ඔවුන් වග බලා ගන්නවා කියලා.
දැන් මෙතනදී මේ තුර්කිය අත්තිරණාත්මක රටක් අමල්. මොකද තුර්කියේ ඉස්තාන්බුල් නුවර තිබුණු සෞදි කොන්සල් කාර්යාලයට තමයි මේ ජමාල් ගිහිල්ලා හිටියේ. ඉතින් කවුරුත් විවිධ මත පළ කරද්දී තුර්කිය තමයි ප්‍රථම වතාවට කෙලින්ම කිව්වේ මේ CCTV දර්ශන ඇසුරින් අනිවාර්යෙන්ම මොහු ඝාතනයකට ලක් වෙලා තියෙනවා කියලා. දැන් සෞදිය මේ වෙනකොට මේ මරණය සිද්ධ වෙලා කියලා පිළි අරන් තියෙන වකවානුවක තුර්කිය මතය සහ ඔවුන් මොන වගේ අදහසකද මේ වෙනකොට ඉන්නේ?
අතරම දිලුක්ෂි, තුර්කියේ ජනාධිපති එර්ඩොගාන් ඔහුගේ පාර්ලිමේන්තු අමතලා බොහොම දැඩිවම කියා සිටියා මේ සිද්ධිය සම්බන්ධයෙන් මේකට වගකිව යුතු සෞදි ජාතිකයන් මේ වෙනකොට ඔවුන් 18 දෙනෙක් හඳුනාගෙන තියෙනවා. ඒ 18 දෙනා තුර්කියට එවන්නට අවශ්‍යයි. ඔවුන්ව තුර්කිය අධිකරණයට පමුණවන්නට ඕනේ කියන ස්ථාවරයේ තුර්කිය මේ අවස්ථාවේ ඉන්නවා. ඉතින් ඒ එකම දිලුක්ෂි ඔබ කිව්වා වගේ මේ සෞදි කොන්සල් කාර්යාලයේ සිදුවෙන සියලුම දේවල් තුර්කි බලධාරීන් දැනගත්තේ කොහොමද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. ඔවුන්ගේ අංශ විසින් තුර්කියේ තියෙන සෞදි කොන්සල් කාර්යාලයේ ඇතුලේ එක්තරා විදිහකට අහුම්කන් දීමේ සඳහා ඒ නොයෙකුත් උපකරණ ඒක සවි කරපු බවක් දැනගන්නට පුළුවන්. මෙතන දිබුක්ෂි එතරම් තුර්කි බලධාරීන් සෞදි කොන්සල් කාර්යාලයේ සිදුවෙච්ච සියලුම කතාබහ පටිගත කරගත්තු බව පැහැදිලි.
අපිට මීළඟට ඉන්දියාවෙන් බොහොම කනගාටුදායක ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඉන්දියාවේ එක්තරා අන්දමකට මේ වාර්ෂිකව සිදුවන සංස්කෘතික සංදර්ශනයකට සහභාගී වුණු ජනතාව නොසිතූ විරු පරිදි දුම්රියට බිලිවීමේ සිදුවීමක්. මේකට මේ ලංකාවේ රාවණ රජතුමත් ටිකක් සම්බන්ධයි. ඉතින් ඒ නිසා මේ කතාව අපේ ශ්‍රී ලාංකික පසුබිමක් සහිත පුද්ගලයින්ට බොහොම උනන්දුවක් දෙන කතාවක්. නමුත් බොහොම ඛේදජනක කතාවක්. අපි කැමැති අමල් මේ සංස්කෘතික උත්සවයේ පැවැත්වුණු ආකාරයේ ඒට සහභාගී වුණු ජනතාව කොහොමද මේ දුම්රියට බිලි වුණේ කියන කතාවක් දැනගන්න.
දිලක්ෂ මේක වාර්ෂිකව පවත්වන මේ දුෂරා කියන එහෙම නැත්නම් මේ රාවණ රජුරෝ පරාජය කිරීමේ සැමරීම හැටියට ඔවුන් සලකනවා. මේ උත්සවයේ තිබුණේ පංජාබ් ප්‍රාන්තයේ අමෘත්සර් නුවර. මේක සංවිධානය කරලා තිබුණේ දුම්රිය මාර්ගයේ අසලමයි. මේකේ ප්‍රේක්ෂකයන් රේල් පාර උඩ ඉඳගෙන තමයි මේ සම්දර්ශන නරඹමින් හිටියේ. ඇතරම රේල් පාරේ ගමන් කිරීමත් ඉන්දියාවේ තහනම්. නමුත් අති විශාල ජනකායක් රේල් පාර මැද ඉඳගෙන තමයි මේ රාවණ රජුරුවන්ගේ ඒ පිළිරුව රතිඥාවලින් පුපුරවා හරින අවස්ථාව නරඹමින් හිටියේ. ඒ අවස්ථාවේදීම ජලන්දා ඉඳලා අමෘත්සර් දක්වා ධාවනය වෙච්ච සීග්‍රගාමි දුම්රිය ගමන් කළා. ඒ දුම්රිය අතර පැයට කිලෝමීටර් 90ක විතර වේගෙන් ගමන් කරන අවස්ථාවේදී තමයි මේ රේල් පාරේ හිටපු සියලුම දෙනා මේ දුම්රියට අසු වුණේ. දැනගන්න තියෙන විදිහට මලසිරුරු 60කට ආසන්න ප්‍රමාණයක් ඒ ප්‍රදේශයෙන් සොයාගත්තයි කියලා. ඒකම 100කට අධික පිරිසක් තුවාල ලබලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ඉන්දියාවේ දුම්රිය මාර්ගවල සිදුවන අනතුරුවල දිහා බලපුවාම එක සිද්ධියකින් විශාල පිරිසක් මේ විදිහට ජීවිතක්ෂයට පත්වෙච්ච අවස්ථාවකට හඳුන්වන්න පුළුවන්. නමුත් වසරකට ඉන්දියාවේ දුම්රිය මාර්ගවල කෝච්චියට හැතිලා මැරෙන සංඛ්‍යාව 15,000ක් විතර කියලා ගණනය කරලා තියෙනවා. මේ අවස්ථාවේදී ඉතාමත්ම ඛේදජනක දෙයක් දකින්නේ වාර්ෂික සංස්කෘතික උත්සවය සමරමින් ඉන්න අවස්ථාවේදී තමයි මේ පුද්ගලයන් නොසිතපු විදියට මේ අනතුරට ලක්ුණේ.
හොඳයි අමල්, අපේ සූතිය සුපුරුදු පරිදි ඔබට හිමි වෙනවා. මේ සතිය පුරාමත් ලෝකයේ උණුසුම් කාරණා අපිට සමීප කරන්න අපිත් එක්ක සම්බන්ධතාව ඇති කර ගැනීම පිළිබඳව බොහොම සූති. අපි එහෙමනම් ලබන සතියේ සිකුරාදා හමු වෙමු. අයිබෝවන්.
අයිබෝවන් දිලක්ෂි.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.